අද දින දිවාහාර විවේකයෙන් නොතකා කටයුතු කිරීමට සභාවේකඟද ප්‍රධාන වැඩකට අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1
විසර්ජන පනත් කෙටුම්පත කාර්ය සභා අවස්ථාව අදට වෙන් කළ දිනේ
කාර්ක සභා අවස්ථාව වරාය ගුවන් නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ සීස 176 සහ 336 ජනමාධ්‍ය අමාත්‍යාංශ සීස 105 210 211 සහ 308 සලකා බැලීම පූර්ව භාග 10 සිට සවස අපර භාග 6 දක්වා කපා හැරීමට යෝජනාව ගරු 37 නායක මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2024 විසර්ජන පනත් කෙටුම්පතේ කාර්ක සභා අවස්ථාවේ අද දින 2023/12/8 සිකුරාදා විවාදයට ගැන්න අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 176 336 105 210 211 සහ 308 දරන වෛශේෂ්‍යයන්ගෙන් සම්ප්‍රදායනුකූලව එක් වැඩසටහන්හි සියලු පුනරාවර්තන වියදම් හා මුලධන වියදම් රුපියල් 10කින් කපා හරිය යුතුයයි මම යෝජනා කරමි. අද දවසේ මේ ඉදිරිපත් කරන වෛශීර්ෂයේ වරාය නාවික ගුවන් සේවා අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තිබෙන වෛශීර්ෂය පිළිබඳව මම අදහස් ස්වල්පයක් ප්‍රකාශ කරන්න කැමතියි. මුලින්ම කියන්න ඕනේ මේ නාවික ක්ෂේත්‍රය මෙරටේ ආර්ථිකයට ඉතාමත් වැදගත් අංශයක්. දැන් ලෝකයේ ආර්ථික වශයෙන් දියුණු කරන්න අනුගමනය කරන ක්‍රියාපිළිවෙත වලදී විශේෂයෙන්ම මේ නාවික ක්ෂේත්‍රය හරහා වරායන් හරහා ඒ තමන්ගේ ආර්ථිකයට දායක කරගන්න ක්‍රියාකාරකම් එන්න එන්න වැඩි කරමින් තිබෙනවා. මේක බ්ලූ එකනොමිකක් හැටියට හඳුන්වනවා. නමුත් අපි දැක්කේ නෑ මේ රටේ මේ තරම් ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවක ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපිට හොඳම උපාය මාර්ගික වැඩපිළිවෙලකට නාවික ක්ෂේත්‍රයේ හරහා යා හැකිව තිබේදී ඒ සඳහා යම් ආකාරයක වැඩපිළිවෙලක් 2024 අයවැය මගින් ඉදිරිපත් කරලා තිබෙනවාද කියන එක අපිට දකින්න ලැබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ දකුණු ආසියාවේ විශේෂයෙන්ම පෝෂක වරායක් හැටියට වරායය අපේ වරාය කේන්ද්‍රය ඉතාමත් වැදගත්. මොකද අපි ඉන්න පිහිටලා තියෙන ස්ථානය ලෝකයේ දකුණු ආසියානු කලාපය තුළ ඉතාමත් වැදගත් විදිහට ඒ නාවික ක්ෂේත්‍රයට භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඉන්දියාව, බංගලාදේශය සහ අනිකුත් ආසියාතික රටවල් වල තිබෙන කුඩා වරායන් අපේ පෝෂක වරායක් හැටියට කොළඹ වරාය පාවිච්චි කරමින් භාණ්ඩ ප්‍රවාහන පද්ධතිය වෙනුවෙන් ප්‍රධාන වරායක් හැටියට පරිවර්තනය කරන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග අපි දකිනවා මන්දගාමී තත්ත්වයක තිබෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අපි බංගලාදේශය සමග අස්සම් කරපු එවැනි එකඟතා ගිවිසුම මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ මන්දගාමීව. අපි අහනවා ඇයි ඒ කියලා. මොකද හේතුව ජාත්‍යන්තර වශයෙන් අපිට මේ නාවික ක්ෂේත්‍රයේ හරහා විනිමය උපයාගත හැකි ප්‍රධානම මාර්ගයක් හැටියට මේක පාවිච්චි කරන්න ඉඩකඩ තිබියදී ඒ පාවිච්චි කරන්න ඉතාමත් මන්දගාමීව කියන කතාව තමයි අපිට කියන්න තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපිට ඇත්තටම මේ ක්ෂේත්‍රය හරහා භාණ්ඩ ප්‍රවාහනය විතරක් නෙවෙයි ඒ හුවමාරුවෙන් ලබා ගන්න ආදායම විතරක් නෙවෙයි මේ හරහා ලෝකයේ නාවිකයන් පුහුණු කිරීම සහ ජාත්‍යන්තර නැව්වලට අවශ්‍ය වන ඒ නාවිකයන් ලබා දීම හරහත් විශාල ආදායම් මාර්ගයක් මට පරිවර්තනය කරගන්න පුළුවන්. මොකද ලෝකයේ නැව් විශාල සංඛ්‍යාවක් අද මේ ක්ෂේත්‍රය වෙනුවෙන් තිබෙනවා. ඒවායේ සේවය සඳහාත් වුවමනා කරන නාවිකයන් සපයන්න අපි තාමත් ඒ සඳහා අසමත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම ලලිත් ඇතුළත් මුදලි අභ්‍යාස විද්‍යාලය මම විශ්වාස කරනවා ඒ තාක්ෂණික වශයෙන් තවදුරටත් වැඩි දියුණු කරලා මේ රටේ එක මාර්ගයක් හැටියට විරකියාවට උත්තරයක් හැටියට පමණක් නෙවෙයි අනිත් පැත්තෙන් අපිට විදේශ විනිමය උපයන මාර්ගයක් හැටියටත් පාවිච්චි කරන්න පුළුවන් කියන එක විශේෂයෙන් කියන්න කැමතියි. අපි දකින්නේ නැහැ ජාත්‍යන්තර නැව් සමාගම් සහ ආයතන සමග නිවුසුම් ඇති කරගන්න තියෙන උනන්දුව. විශේෂයෙන්ම අපේ රටට ගැළපෙන ඒ ගිවිසුම් ඇති කර ගැනීමට ඒ වගේම ඒවා නියාමනය සඳහා අවශ්‍ය වැඩි දියුණුව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා. අපි අහනවා විශේෂයෙන්ම අපිට නාවික ප්‍රතිපත්තියක් තිබෙනවද කියලා. 1972 ඉඳලා 50 සකස් කරලා තිබෙනවා. මේ දක්වාම නාවික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තිබෙනවා. ඉතින් ඒක ලොකු අඩුපාඩුවක්. ඒ වගේම ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕර්ගනයිසේෂන් IMO ඒත් එක්කම IMLC ඉන්ටර්නැෂනල් මැරිටයිම් ලේබර් කොන්ෆරන්ස් මේවා සමග අපි ප්‍රතිපත්තිමය එකඟතාවයන් ඇති කර ගන්නවා. හැබැයි කනගාටුවට කාරණේ තමයි ඒකට අවශ්‍ය දේශීය නීති රීති සකස් කරන්න තාමත් ක්‍රියා කරලත් නැහැ. දැන් ඒකේ පාඩුව අපි දැක්කා. මොකද පාඩුව දැක්කේ ඒවායේ ඇතිවෙච්ච ඒ නීති රීති වලට අපි දේශීය නීති සම්පාදනය නොකිරීම නිසා යම් අවස්ථාවල අපිට වෙච්ච පාඩුව අපි පහුගිය දවස්වල දැක්කා. පර්ල් එක්ස්ප්‍රෙස් නැවේ ඒ වන්දි ලබා ගැනීම වගේ ක්‍රියාවලියන් වලදී. ඒ නිසා අපි කියන්නේ මේ ජාත්‍යන්තර ඇති කරගන්න එකඟතාවයන් ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් කිරීමට කඩිනමින් ඒ අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම ඉතාමත් වැදගත් කියන එක අපි පැහැදිලි කරන්න කැමතියි. ඒ වගේම දැන් නීතිමය කටයුතු කිරීමේදීත් ඒක ඉතා වැදගත් වෙනවා. දැන් වන්දි නාවික වන්දි ලබා ගැනීමේදී ඒ වගේම නාවික ගාස්තු අය කිරීමේදී දේශීය ගාස්තු අය කිරීමේදී ඒ වගේම ශ්‍රී ලංකා වරාය තුල නාවික ලියාපදිංච කිරීමේදී දැන් ඒ වගේ අවස්ථාවල මේ නීති රීති ජාත්‍යන්තර නීති රීතිත් එක්ක සම්බන්ධ කිරීම ඉතාමත් වැදගත් කාරණාවක් හැටියටයි අපි දකින්නේ. ඒත් එක්කම දරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. අර වරායේ CICT, SAGT සහ SLPP, SLPA ඒ පරියන්ත මැද තිබුණු ඉඩම් කොටස 13 ඉඩම් කොටස. දැන් ඒක ඇත්තටම ආර්ථික වටිනාකම ඉතාමත් ඉහළ ඉඩම් කොටසක්. දැන් මේ ඉඩමේ තිබුණේ ලොජිස්ටික් හබ් එකක් හදන්න. නමුත් දැන් ඒක CICT සමාගමට දීලා තිබෙනවා. දැන් මේ CICT සමාගමට ලබා දීලා තිබෙන්නේ කැබිනට් තීරණයකින්. නමුත් මේක ඉතාමත් ඉහළ වටිනාකමක් කියන ඉඩමක්. ඒ කැබිනට් තීරණයට අනුව ක්‍රියා කරලා තිබෙනවාද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. කැබිනට් තීරණයෙන් නිර්දේශ කළ තියෙන ආකාරයට ඒ ඉඩම ලබා දීලා තිබෙනවද? ඒ වගේම ඒකට නිසි ටෙන්ඩර් පරිපාටි අනුගමනයත් කරලා තිබෙනවද? කැබිනට් එක අනුමත කරපු ඒකඟතාවයේ සහ මේ ලබා දීමේදී අනුගමනය කරපු එකඟතාවයන් අතර ලොකු පරතරයක් තිබෙනවයි කියලා කියනවා. ඒක නිසා මේ ගැන ඔබතුමා යම් පැහැදිලි කිරීමක් කරන්න කියලා විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මොකද මේක ආර්ථික වශයෙන් තාමත් ඉහළ වටිනාකමක් තියෙන බිම් කොටසක්. ඒත් එක්කම
අපි පැය ගාණක් විවාද කළ කබීර් හෂීම් මැතිතුමා මේ ප්‍රශ්නය ආපු වෙලාවේ මම සම්පූර්ණ උත්තරයක් දුන්නා. ඒක ඒ හැන්සාඩ් වාතාවක් බලන්න.
ඊළඟට අනිත් ප්‍රශ්න තමයි වරායේ සේවකයන්ගේ සාමූහික ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහරට මේක මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛනයක් මගින් නවත්තලා තිබෙනවායි කියලා කියන්නේ. විශේෂයෙන්ම සාමූහික ගිවිසුම ක්‍රියාත්මක නොවීම නිසා වරායේ ක්‍රියාකාරීත්වයට විශාල බාධාවක් ඇති වෙනවායි කියලා අපි දන්නවා. වසර 3-3 මේ සාමූහික ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ. මේකෙන් වරායේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට බාධාවක් ඇති වෙනවා. මේක ගැනත් අවධානය යොමු කරන්න කැමතියි. ඒත් එක්කම වරායේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආහාර සැපේ මම දැක්කා කෝප් කමිටුවට ඉදිරිපත් කළා තිබෙන වර්තාවක වරායේ ආහාර පාන සඳහා බිලියන 12ක් වියදම් කරනවායි කියලා කියනවා. මේ ආහාර පාන ලබා දීමේදී ගැටලුවක් තිබෙනවා. විශේෂයෙන් මේවායේ ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. විශේෂයෙන්ම කෙටි ආහාර ලබා දීම සඳහා ඒ ලබා දීලා තියෙන සමාගම ආයතනය නිසි ලෙස ඒ ආහාර සේවකයන්ට ලබා දෙන්නේ නැහැ කියන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අනිත් කාරණාව තමයි වරායේ බහාලවුන් හැසිරවීම වරාය අධිකාරිය දරණ ධාරිතාවයේ 8% 28% අතර ප්‍රමාණයකින් අඩු වෙලා තිබෙනවා. ඒකට හේතුව සමහර විට පෞද්ගලික අංශයේ ටර්මිනල් ක්‍රියාත්මක වෙන නිසා වෙන්න පුළුවන්. නමුත් අපි කියන්නේ මේකට තරංකාරීත්වයක් වරාය අධිකාරිය හරහත් ලබා දෙන්නට ඕනේ. ඒත් එක්කම මේ තරඟයට මුහුණ දෙන්න තියෙන අපේ පරයන්තත් කීපයක් තිබෙනවා. නමුත් මේවායේ මේ බහලුම් හැසිරවීම අඩුවීම බරපතල කාරණාවක් හැටියට අපි දකිනවා. මොකද නාවික ශ්‍රේෂ්ඨයේ ප්‍රධානම කේන්ද්‍රස්ථානයක් හැටියට අපි ඉන්න නිසා මේක වර්ධනය කර ගැනීමට තරංකාරීත්වයක් ලබා දීමට හැකි ඒ නවීන තාක්ෂණයත් පාවිච්චි කරලා අපි මේ ක්‍රියාවලියට අවතීර්ණ විය යුතුව තිබෙනවා. ඒත් එක්කම ගරු ඇමැතිතුමනි මෙන්න මේක විශේෂයෙන් සඳහන් කරනවා. මොකද බරායට එන බහලුම් සියල්ල අපිට එන ඒවා නෙවෙයි, කුවමාරු වෙන ඒවා. එතකොට මේවයි ලොකු ප්‍රශ්නයක් තිබුණා. දිනකට කෙටි කාලයකට එන බහලුම් එනවා, ඒවායේ ආහාර ද්‍රව්‍ය, ඒ වගේම විශේෂයෙන් ශීතාගාර පහසුකම් සහිතව තබා ගත යුතු ද්‍රව්‍ය, මේ වගේ දේවල් එනවා ඒ පැය 24කින් 48කින් මාරු කරන ඒවා. එතකොට ඒවා සඳහා රඳවා තබා ගැනීමට AC පහසුකම් සහිත රඳවා තබා ගැනීමේ ගුදම් පහසුකම් නැහැ කියලා ලොකු චෝදනාවක් තිබෙනවා. මම හිතන්නේ මේකෙන් අපිට එන බිස්නස් වලට අඩුවක් එනවා. විශේෂයෙන්ම කෙටි දුනක් තුළ ඒ කන්ටේනර් හුවමාරු කරනකොට ඒ පහසුකමුත් වරායක ඇතිවිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මෙන්න මේ මූලික කාරණාවලට අමතරව මට කියන්න තියෙන්නේ, ඇත්තටම මේ වරාය ගුවන් සේවා විෂයයත්තේ ගත්තහම විශේෂයෙන් ගුවන් සේවා ගැන තියෙන ප්‍රශ්නේ දැන් මම දැක්කා. ගුවන් සමාගම පෞද්ගලිකරණය කරන්න යනවා. මම අපිත් හිතනවා මක විශාල වශයෙන් පාඩු ලබනින් පත්නවා. ඒක හිතාගන්න බැහැ. මොකද ගුවන් සේවාව ගත්තොත් ගුවන් තොටුපළ, ශ්‍රී ලංකන් කේටරින්, ශ්‍රී ලංකන් ගුවන් සේවේ. මෙතෙක් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමත් ශ්‍රී ලංකන් කේටරින් සමාගමත් ලාභ ලබනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවේ නිසා සමස්ත වශයෙන් මේකේ පාඩුවක් පෙන්වුම් කරනවා. මම දැක්කා මේ ගුවන් තොටුපළේ අද තත්ත්වය. ගුවන් තොටුපළේ දැන් බාගෙට හදාගෙන අලුත් ධාවනපතේ දෙවනි ධාවනපතේ ඉදිකිරීම නැවතිලා තිබෙනවායි කියලා පේන්නේ. විශේෂයෙන්ම ගුවන් තොටුපළකට ඇතුල් වෙනකොට මම හිතන්නේ ලෝකේ ගුවන් තොටුපළවල් දැක්කහම ඒවායේ ආකර්ෂණීය තත්වයක් ඇති වෙන්න ඕනේ. නමුත් අපිට ඒ වැඩ කටයුතු වල බාගෙට කරලා නවත්තගෙන ඉන්නවා. මම කියන්නේ මේකට හේතුව අර තායිසේ ගුවන් සමාගම ඉදිකිරීම කටයුතු අත්හිටවලා තිබෙන්නේ. මම ඔබතුමාට කියන්නේ මේක ගැන ප්‍රශ්නයක් පහුගිය කාලේ සාකච්ඡා වුණා.
අපේ ණය ප්‍රතිව්‍යුගත කිරීමේ ප්‍රශ්නය උඩ ජයිකා ආයතනය ලෝන් එක සස්පෙන්ඩ් කරලා තියෙනවා.
හරි. නැත් මම කියන්නේ මේකේ ඒක කඩිනම් කරන්න. මොකද ගුවන් තොටුපළක අභ්‍යන්තර සහ බාහිර පෙනුම ඉතාමත් වැඩගත්. ඒකේ පහසුකම් ඉතාමත් වැඩගත්. අපේ ගුවන් තොටුපළේ ඒ අඩුව මම දකිනවා. දැන් බාගෙට හදාගෙන නවත්තගෙන ඉන්නවා. ඒක ලොකු අඩුවක්. දැන් මේක තියෙද්දි මම අහන්නේ දැන් ඒ ජපන් සමාගමේ ජයිකා ආධාර අපිට නැවතීම නිසා යම් ආකාරයක ප්‍රමාදයක් ඇති වෙනවා නම් ඒකට විකල්ප පියවරක් ඔබතුමා මේ වෙනකොට කතා කරන්න ඇති. නමුත් අපි කියන්නේ ඒක වේගවත් කරන්න කියලා. දැන් බලන්න මේ අයවැයෙන් හිඟුරක්ගොඩ ගුවන් තොටුපළේ සංවර්ධනය සඳහා කියලා රුපියල් බිලියන 2ක් මම දැක්ක හැටියට බිලියන 2ක් මුදල් වෙන් කරලා තියෙනවා කියලා කියනවා. දැන් එතකොට අපි අහන්නේ දැන් එක පැත්තකින් මත්තල ගුවන් තොටුපළ ගැන අපි කතා කරනවා. මත්තල සම්පූර්ණ කරපු ගුවන් තොටුපළක් අවාසනාවට වගේ ඒක බිස්නස් ප්ලෑන් එකක් නෑ. දැන් බිස්නස් ප්ලෑන් එකක් නැතිකම නිසා හෝ කුමන හේතුවක් නිසා හෝ දැන් ඒක හදලා ඉවරයි. දැන් මේ මත්තල ගුවන් තොටුපළ ජාත්‍යන්තර මට්ටමේ තියෙන ගුවන් තොටුපළක්. දැන් ඇයි ඒක ප්‍රයෝජන ගන්නට ඒක වැඩි දියුණු කරන්නට වෙනත් ආකාරයක පියවරකට නොයන්නේ කියන ලොකු ප්‍රශ්නයක් අපිට තිබෙනවා. දැන් මත්තල ගුවන් තොටුපළ ගත්තොත් ගරු ඇමතුමනි ඒකේ තියෙන ලොකුම අඩුව තමයි දැන් විශේෂයෙන්ම මත්තල ගුවන් තොටුපළේ අපි දකිනවා ජාත්‍යන්තර මට්ටමට ඒක ඉදි කරලා තිබෙනවා. ඒකේ කුමන හෝ හේතුවක් නිසා ඒක හදන්න උත්සාහ කරන්න ඇති පෞද්ගලික හේතුන් නිසා. නමුත් දැන් ඒක අපේ මහ පොළොවේ තිබෙනවා. එහෙනම් ඒක වර්ධනය කරගන්න කොයි ආකාරයෙන් ක්‍රියා කරන්න ඕනද? දැන් එක්කෝ ඒක අපි නඩත්තු කරන්න ඕනේ මේ ගුවන් සමාගම ලබන ගුවන් අමාත්‍යාංශයේ ලබන ගුවන් තොටුපළ අධිකාරිය ලබන ලාභෙන්ද, එහෙම නැත්නම් අපි ඒකට වෙනත් විකල්පයකට යනවද? දැන් ඒක ඇත්තටම සංචාරක ගුවන් සේවා චාටර් ගුවන් සේවා නවත්තන තැනක් හැටියට ඒක යොදා ගන්න පුළුවන්කම තිබෙනවා. ඔබතුමා උත්සාහ කරනවා ඇති. මම කියන්නේ මේක ටිකක් අවධානය යොමු කරන්න, විශේෂයෙන්ම කාගෝ හබ්යක් හැටියට. එහෙම නැත්නම් ගුවන් යානා නඩත්තු කරන ගුවන් තොටුපළක් හැටියට, නැත්නම් ගුවන් පුහුණු ස්ථානයක් හැටියට, තොටුපළක් හැටියට. මේක පුජ්‍යලික අංශයක්ද ඒකාබද්ධ වෙලා හරි මේ මත්තල ගුවන් තොටුපළ යළි නගා සිටවන්න කුමන හෝ පියවරකට අපි ආයෙන්න ඕනේ. එහෙම තියෙද්දි හිඟුරක්ගොඩ ගුවන් තොටුපළට කියලා බිලියන 2ක් වෙන් කිරීම අපි කියන්නේ නෑ අභ්‍යන්තර ගුවන් තොටුපළ ලෝන් නෑ කියලා. ඒකත් ඉතමත් වැදගත් කේන්දරයක තිබෙන්නේ. නමුත් ප්‍රශ්න තිබෙන්නේ දැන් මත්තල හුදකලා කරලා කාලයක් වීගඩා කරන්නත් කතා කරානේ. ඒ නිසා අපි කියන්නේ හුදකලා කරලා හරියන්නේ නෑ. ඒවා ජාතියේ මුදල් වියදම් කරලා තියෙන දේවල්. ඒත් එක්කම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තාමත් අවාසනාවන්ත තත්ත්වයක් තිබෙන්නේ. මේක සුදු අලියෙක් බවට පත් වෙලා. දැන් පහුගිය කාලේ මම දැක්කා රුපියල් කෝටි 48,000ක පාඩුවක් වසර 3ක් තුල තිබෙනවායි කියලා ඔබතුමාම වරින් වර ප්‍රකාශ කරලා තිබුණා. එතකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනික් පැත්තෙන් මොකද වෙලා තිබෙන්නේ? ගුවන් නියමුවන් ඉල්ලාස්සලා යනවා පරි ප්‍රශ්න මත, ඒ වගේම ගුවන් ගමන් පාලකවරුන් ඉවත් වෙමින් යනවා. ඉතින් මේක ලොකු අර්බුදකාරී තත්ත්වයක්. ජනාධිපතිතුමා කියනවා ලක්ෂ 50ක් ඊළඟ වර්ෂ කීපය තුල සංචාරකයන් ගෙන්වන්න සලසුම් කරන්න කියලා. ලක්ෂ 50ක් ගෙන්වන්න සලසුම් කරනකොට ගුවන් තොටුපළත් ඒ හා සමානව වැඩි දියුණු වෙන්න ඕන. හෝටල් පහසුකම් ඒ අනුව වැඩි දියුණු කරන්න ඕන. ඒවයි කාර්යක්ෂමතාවය වැඩි වෙන්න. අපේ ගුවන් තොටුපළේ ධාරිතාවය කොච්චරද? අපේ ගුවන් තොටුපළේ ධාරිතාවේ ගුවන් මගින් හැසිරවිය යුත්තේ ඇත්තටම ලක්ෂ 15ක වගේ ප්‍රමාණයක්. ඒක 25 දක්වා වැඩි කරන්න යෝජනා තිබෙනවා. හැබැයි ලක්ෂ 50ක් දක්වා වැඩි කරනවා නම් අඩු ගානේ දෙවනි ධාවනපතේ වැඩ කටයුතු කඩිනමින් සිදු වෙන්න ඕනේ. ගුවන් තොටුපළ ඇතුලේ තියෙන පහසුකම් ටික වැඩි දියුණු වෙන්න ඕනේ. ඒවක් පිළිබඳව සැලසුමක් තියෙනවද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඒත් එක්කම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තියෙන බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. හැමදාම ප්‍රමාදයි. මට හිතාගන්න බෑ ලෝකයේ ගුවන් සේවාවල් දිහා බලපම මේගොල්ලෝ හරි තප්පරයට යනවා. හැබැයි අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවය හැමදාම පර ඔබතුමා කියලා තිබුණා පෞගිය දවස්වල අර මෙල්බන් ගුවන් යානා පරක්කු වීම නිසා විශාල පාඩුවක් වෙලා තිබෙනවායි කියලා ඒ ගුවන් යානා ප්‍රමාදයේ හරහා. නමුත් අද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සංචාරක ව්‍යාපාරයත් එක්ක ඒකාබද්ධ වෙලා යනවා නම් මේ වගේ ප්‍රමාදයන් තියෙන්න බෑ. ද යුඑල් කියලා අපි හඳුන්වන්නේ මේකට මිනිස්සු කියන්නේ යූෂුවලි ලේට් කියලා. හැමදාම ප්‍රමාදයි. ඉතින් ඒ නිසා මෙන්න මේක නිසා ඩොලර් මිලියන 6ක පාඩුවක් වුණා කියලා ඔබතුමාම මාධ්‍යයට කියලා තිබුණා. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මෙන්න මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරනවායි කියනක සඳහන් කරන්න කැමතියි. ඒත් එක්කම ගරු ඇමතුමනි දැන් මේකේ තියෙනවා තව ලොකු ප්‍රශ්න කිහිපයක්. විශේෂයෙන් කියන්න ඕනේ ගුවන් තොටුපළේ ඩියුටි ප්‍රී මේවා දෙකක් තිබෙනවා. දැන් ඒ ගුවන් තොටුපළේ තිබෙන ඩියුටි ප්‍රී ෂොප් දෙක ඇත්තටම පෞගේ කාලේ බදු දීලා තිබෙන්නේ වාර්ෂිකව එක ගුවන් එක මේ ඩියුටි ප්‍රී ෂොප් එකක් ඩොලර් මම දැක්ක හැටියට ඩොලර් 270,000කට අනිත් ඩියුටි ප්‍රී ෂොප් එක දීලා තිබෙන්නේ ඩොලර් 120,000කට. දැන් පෞගේ කාලේ කුමන හේතුවක් නිසා හෝ මේ මිල ප්‍රමාණයන් අඩු කරලා තිබෙනවා. මේ මිල ප්‍රමාණයන් අඩු කිරීම හේතුව හැටියට දක්වලා තිබෙන්නේ කොවිඩ් කාලේ ගුවන් තොටුපළ තුල ඒ ඒ ඒ ව්‍යාපාර කටයුතු අඩු වීම නිසා කියලා.
ධර්මන්තවන්ත මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
ඒකට අඩු වීම නිසා කියලා කියන්නේ. දැන් මේ ප්‍රෙමින්ගෝ ආයතනයේ සහ අනිත් ඩියුටි ෆ්‍රී ෂොප් එකෙන් දැන් අය කරන්නේ රුපියල් 80,000ක් සහ 170,000ක්. මේ නිසා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට මාසිකව ඩොලර් 120,000ක පාඩුවක් වෙනවා. දැන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා දැන් අපි කියමු කොවිඩ් කාලේ නම් යම් සහන දෙනවයි කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් දැන් සාමාන්‍ය තත්ත්වයට ගුවන් තොටුපළ පත් වෙලා. ඒතකොට මේ මොහොතේ කුමන හේතුවක් නිසාද ගුවන් තොටුපළේ තිබෙන ඒ ගුවන් ඩියුටි ෆ්‍රී ෂොප් දෙකට ඒ විශේෂ සහනය ලබා දෙන්නේ? ඒගොල්ලෝ ව්‍යාපාරයක් කරන්නේ. ඒතකොට ඒ සහනය නිසා ඩොලර් 120,000 ගානේ මාසෙකට ගුවන් සේවා සමාගමට අහිමි වෙනවා. අනිත් කාරණේ මේ ගුවන් තොටුපළ සේවා සමාගමේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයාට ආපන ශාලාවක් රෙස්ටෝරන්ට් එකක් සඳහා විශාල ඉඩකඩක් දීලා තිනවා. මේකට අය කරන ගාස්තුව කීයද? දැන් ඊට සමානවම තියෙන අර තීරුවේ තියෙන ලංකා බැංකුවට අය කරන ගාන වගේ භාගයකට දීලා තිබෙන්නේ. ලංකා බැංකුවේ කුඩා ඉඩකඩක්. නමුත් මේකේ විශාල ඉඩකඩක් දීලා තාමත් සුළු මුදලකට කුලියකට දීලා තිබෙනවා. දැන් මේවා නිසා කොච්චර පාඩුවක් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට සිදු වෙනවද? ඉතින් මේවා ගැන අපි අවධානය යොමු කරන්නේ වෙන කාරණාවක් නිසා නෙවෙයි. මේවත් අපිට ආදායම් මාර්ග බවට පත් කරගන්න පුළුවන්. ඉතින් මේ ගැන මම විශේෂයෙන්ම ඇමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒත් එක්කම ගුවන් තොටුපළේ අලුත් ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒක තමයි මම දකින හැටියට නම් අර ගුවන් තොටුපළේ ටැක්සි සේවාව. දැන් මේකේ සම්ප්‍රදායිකව වර්ෂ ගණනාවක් ඇතරම ගම්පහ දිස්ත්‍රික්කයේ අය තමයි මේකේ වැඩිපුරම ටැක්සි පවත්වාගෙන ගියේ. ඒකට දැන් අලුත් අනුමැතියක් දීලා තිනවා ටැක්සි සමාගම් දෙකකට, ජාත්‍යන්තර මට්ටමේ සමාගම් දෙකකට. ඉතින් එතන තියෙන ප්‍රශ්නේ තමයි ඒ සමාගම් දෙකට දීම නිසා අර ටැක්සි ව්‍යාපාරයේ යෙදලා ඉන්න 1200ක් විතර පිරිසකට සතියකට එක හයරකයි එන්නේ කියලා ලොකු චෝදනාවක් තිබෙනවා. මේක ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙක් මේකේ වැඩ කරන්නේ. එතකොට අර ඌබා සහ අනික් සමාගමට දීම නිසා ඒ අය ඇදිලා යනවා. හැබැයි මම හිතනවා මේක කාර්යක්ෂම විය යුතුයි කියලා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මම ලෝකේ සමහර ගුවන් තොටුපළවල් දැකලා තිබෙනවා. ඒ ඌබා එහෙම ඇතුළට එන්න බෑ. ඇතුළට එන්න පුළුවන්. ඇතුළෙන් ගන්න බෑ. එහෙම තමයි ඒ ක්‍රමවේද හදලා තියෙන්නේ දෙගොල්ලම ආරක්ෂා වෙන්න. ඉතින් මේක විධිමත් කරන්න ඕනේ. පහසුකම් වැඩි දියුණු කරන්න ඕනේ. මෙන්න මේ කියන කාරණේ කොහොමද අර 1200ක් විතර ටැක්සි පාවිච්චි කරන යොදවන ඒ අයටත් අසාධාරණයක් නොවන විදිහට මේක ක්‍රියා කරන්න කියන එක ඔබතුමා නැවත බලන්න කියලා මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒ කාරණේ කිව්වේ වෙන එකක් නෙවෙයි. ඒක ලොකු ප්‍රශ්නයක් ඇතුළේ තියෙන නිසා. එහෙනම් ඇත්තටම මේ ශේෂ්ත්‍රය ඔබතුමා යම් පරිවර්තනයක් ඇති කරන්න උත්සාහ කරන බව පේනවා. ඒක ගැන තර්කයක් නෙවෙයි. නමුත් මේ වරාය නාවික ශේෂ්ත්‍රය මේ රටේ ආර්ථිකයට ඉතාමත් වැදගත් කොටසක්.
අවසන් කරන්න.
ඒ නිසා මේ වැදගත් ශේෂ්ත්‍රය නගා සිට වීම වෙනුවෙන් මං හිතනවා ආර්ථිකයේ කඩාවැටිච්ච තන ගොඩ ගන්න නම් ඒ ගොඩ ගන්න හොයන ආදායම් මාර්ගවල අර බ්ලූ ඉකොනොමිකක් හදන්න තියෙනවා නම් ඒ සඳහා ඇත්තටම වැඩිපුර අවධානය යොමු කරලා මෙන්න මේ ශේෂ්ත්‍රය සංවර්ධනය කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා විශේෂයෙන්ම ඉල්ලන්න කැමතියි.
බොහොමින් සිතේ ඔබතුමන් ගරු මහින්දානන්ද අලුගම්ගේ මැතුම ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් මූලාසනයට ගරු මදුරු විතානගේ ගරුමන්තුමා.
මුලසනේ සභාපතිතුමනි, අද අමාත්‍යාංශයේ කිම් බහැරෝ මට කතා කරන්න සිද්ධ වෙනවා. ඉගෙන මං සමාවිල්ලනවා. විපක්ෂ නායකතුමා විසින් ප්‍රකාශයක් කරා. ඒකට උත්තරයක් දීලා මං අමාත්‍යාංශ මාතෘකාවට එන්නම්. එතුමා මෙතන හිටියනම් හොඳයි, මගේ කතා කරනවා කියලා දැකලා එතුමා බෑග් එකක් අරගෙන ගියා. එතුමා විපක්ෂ නායක කාර්යාලයල අහගෙන ඉන්නවා නම් එතුමාට පාර්ලිමේන්තුවේ මහා දවල් මංකොල්ලේ වැහුවා, මහා දවල් මංචාව වැහුවා. ඒ නිසා කනගාටු වෙනවා මේ පාර්ලිමේන්තුවේ මේ වගේ බොරු කියන රටේ මිනිස්සු නොමග යවන මේ වගේ අහුවෙච්ච ඒවා නෑ කියන මේ පාර්ලිමේන්තුවේ රැඳී සිටීම ගැන මං ඉතාමත් කනගාටු වෙනවා. මං කාරණා තුනයි කියන්නේ. පළවෙනි එක, මම මීට දින දෙකකට කලින් සංස්කෘතික අරමුදලේ මුදල් අභාවිතාව පිළිබඳ කතා කරා. ගරු මුලසනේ සභාපතිතුමනි, විගණකාධිපතිරයා විසින් විගණනය කරනවා සංස්කෘතික අරමුදලේ බිලියන 10ක මුදලක් අවභාවිතා කරලා තියෙනවා පාලක මණ්ඩලයේ අනුමැතියකින් නැතුව කියලා. ඒ සඳහා ත්‍රිපුද්ගල කණ්ඩායමක් දාලා දෙනවා පරීක්ෂණ කරන්න. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලා. ඒ විනිසුරු මඩුල්ල විසින් පරීක්ෂා කළ වාර්තාවක් දීලා තියෙනවා. දැන් පළවෙනි දේ තමයි එතුමා කිව්වා මේ සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කරපු චෝදනාව එතුමාට එල්ල කරා. එතුමා කිව්වා මම මේ සල්ලි දුන්න පන්සල් හදන්න, මම මේ සල්ලි දුන්නේ කෝවිල් හදන්න, මම මේ සල්ලි දුන්නේ කලාකරුවන්. ඒ පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. ඒ පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. තර්කයේ තියෙන මුදල් දීපු එක නෙවෙයි. තර්කයේ තියෙන රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම පිළිබඳ. එතුමාගේ ප්‍රශ්නයට මේ විදුරු වික්‍රමනායක මැතිතුමා පැහැදිලි උත්තරයක් දුන්නා. ඔබතුමා වියදම් කරලා තියෙන කිසිම මුදලකට පාලක මණ්ඩලයේ අනුමැතියක් නැහැ කියලා. ඒ නිසා විෂය භාර ඇමතිවරයයි ඔප්පු කරා රුපියල් බිලියන 10ක් අවභාවිතා කරලා තිනවා කියලා. ඒ නිසා ඒක එකගරු කතා නායකතුමනි. ඒ නිසා විපක්ෂ නායකවරයාට කොහෙ ගියත් මොනවා කිව්වත් එතුමාට බේරෙන්න බෑ. එතුමා පාලක මණ්ඩලයේ අනුමැතියක් නැතුව මේ මුදල් භාවිතා කරලා තියෙනවා. සේවකයෝ 1400ක් හම්බන්තොටින් අරගෙන තමන්ගේ හෙංචයියෝටි අරගෙන පඩි දීලා ඒ අයට පඩි ගෙවලා තිනවා. ඒ සියල්ල කරලා තියෙන මේ මුදල් වලින්. ඒ නිසා විපක්ෂ නායකවරයා රාජ්‍ය මුදල් අවභාවිතා කරමේ චෝදනාවට කවදා හරි වැරදිකාරයෙක් වෙන එක හොර නවත්තන්න හම්බෙන්නේ නෑ. දෙවනියට එතුමා මේ පාර්ලිමේන්තුවට හරි මම බැලුවේ බැරුණොත් ඔබතුමාට කියලා හරි කරගන්න. හොඳයි. ඒ නිසා ගරු 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 මුලසනේ මුලසනේ ගරු සභාපතිතුමනි, ආණ්ඩුව ඇතුළේ ඉඳලා ගහන එකත් හොඳයිනේ. අනුර මන්ත්‍රීතුමා, ආණ්ඩුව ඇතුළේ ඉඳලා ගහන එකත් හොඳයිනේ. සාමාන්‍යයෙන් ආණ්ඩුව ඇතුළේ ඉඳලා ගහන්නේ නැහැනේ. දැන් ඊයේ LRC කට ගෙව්වා ආණ්ඩුව ඇතුළේ ඉඳලා. දැන් ඉඳලා ගහනවා. අපි කියන්නේ ආණ්ඩුව මේවට කරන්නේ නැත්නම් ඒකට විරුද්ධවත් අපි හිට ගන්නවා. ඒකයි කිව්වේ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි විපක්ෂ නායකතුමාගේ දෙවන ටොම්පචය. එතුමා කිව්වා එතුමාගේ දෙවන ටොම්පචය. එතුමා කිව්වා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් දෙන ලද වාර්තාව අස්සම් කරලා නැහැ කියලා. අමූලික බොරුවක්. මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා මේ තුන් දෙනාම අස්සම් කළා තමයි මේ වාර්තාව දීලා තියෙන්නේ. මෙතුමා අස්සම් කළා හාෆ් ෂීට් එකකින් වහලා අස්සම් ටික කපලා පාර්ලිමේන්තුවේ සභාගත කරා. මොන තරම් දෙකේ පන්තියේ වැඩද? ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන්න තීන්දුව අස්සම් කොලයකින් වහලා පාර්ලිමේන්තුවේ සභාගත කරා. මම දැන් සභාගත කරනවා මේ විනිසුරු තුන් දෙනාම අස්සම් කරපු වාර්තාව මතානම්. ඊළඟට එතුමා කිව්වා එතුමාගේ බිරිඳට මඩ ගහන පොහොට්ටුවෙන් පත් කරපු විකටන නිලධාරියෙක් විකටන වාර්තාවක් දීලා තියෙනවලු කියලා. මුලස්සනේ සභාපතිතුමා මගේ ළඟ තියෙනවා අභ්‍යන්තර විකටන නිලධාරි මේ වාර්තාව දෙන. ඒ කියන්නේ මිනිස්සු එක ඇතුලේ තියෙන විකටන නිලධාරින්ගේ ප්‍රධානියා. එතුමා දෙනවා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ 19 දෙනෙක් කරගෙන එතුමාගේ බිරිඳගේ ජලනි ප්‍රේමදාස මහත්මියගේ කියලා. කවදා ඉඳලා 2016 ඉඳලා විගණනකාධිපතිවරයා පරීක්ෂා කරන්නේ මේ විගණන නිලධාරීගේ වාර්තා පදනම් කරගෙන. එතකොට දැන් මෙතුමා කියනවා ඒ විගණන නිලධාරියා පත් කළ දින පොහොට්ටු වෙන්නෝ විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා කාටද මේවා කියන්නේ? මගේ ප්‍රශ්නය හොඳයි පොහොට්ටුවෙන් පත් කරා කියන්නකෝ. පත්වීමත් වැරදි කියන්නකෝ. මගේ ප්‍රශ්නය මෙතන තියෙනවා සෙලුන් එකේ වැඩ කරපු 19 දෙනාගෙන් 5 දෙනෙක් 6 දෙනෙක්ගෙන් ගත්ත කට උත්තර. කවුද? එක්කෙනෙක් නන්ද කුමාර, අනිත් එකෙනා හපු ආරච්චි, අනිත් එකෙනා ක්‍රිෂාන්ත, අනිත් එකෙනා කල්දේර, අනිත් එකෙනා සුරංජිත්. මේ හැමදෙනාම කියනවා අපි වැඩ කරේ ජලනි මැඩම්ගේ සෙලුන් එකේ. පඩි ගෙවන්නේ රාජ්‍ය ඉංජිනේරු නීතිගත සංස්ථාවෙන්. එතකොට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඇමතිවරයා හම්බන්තොටින් පුද්ගලෝ ටිකක් ගෙනෙල්ලා ඒ ටික රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් නිදහස් කරලා ජලනිගේ සැලුන් එකට දාලා සැලුන් එකේ අතු ගානවා, සැලුන් එකේ ඔලු මසාජ් කරනවා, සැලුන් එකේ වැඩ කරනවා, එයාට ඉංජිනේරු සංස්ථාවෙන් පඩි ගෙවනවා. ද විපක්ෂ නායකවරයා ඇවිල්ලා කියනවා එතුමාගේ නෝනගේ සැලුන් එකේ වැඩ කරේ නැහැ කියලා කියන්නේ නැහැ. එතුමා කියනවා අභ්‍යන්තර නිර්ගණන නිලධාරි පොහොට්ටු වෙලු. ඉතින් මේ කොලේ වහලා කාටද කියන්නේ ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා? මම දැක්ක එතුමාගේ මේ වැරද පිළිබඳ මම ඔබතුමාලා නම් අපහස්තයටපත් කරන්න ඔබතුමාලා සීනියර්ස්ලා කීප දෙනෙක් මට කතා කරා. අපේ පොලු හතරම තුනම ගැලවුණයි කියලා කිව්වා. පොලු තුනම ගැලවුණයි කියලා කිව්වා. මං අහන්නේ අභ්‍යන්තර විගණන. දැන් එතුමා කියනවා අභ්‍යන්තර විගණනාධිපති කරලා තියෙන පොහොට්ටුවේ කාර්යාලය. ඉතින් ඒ නිසා වත්මන් විපක්ෂ නායකවරයා එතුමා කිව්වා මේ විගණන වාර්තාව ඔප්පු කරවතින් විගණන වාර්තාවක් තියෙනවා කියලා එතුමා ඉල්ලස් වෙනවායි කියලා කිව්වා. දැන් එතුමාට ඉල්ලස් වෙන්න නෑ. දැන් කියනවා විගණන නිලධාරි පොහොට්ටු වෙලු. ඉතින් මං අහන්නේ අනුරාධ සානායක මන්ත්‍රීතුමා දැන් මාසයක් විවාද කරා ක්‍රිකට් ගැන විගණන වාර්තාවක් පදනම් කරගෙන. ඉතින් මේකත් විගණන වාර්තාවක්. එහෙනම් මොකටද ඔබතුමා කාලය ගත්තේ මේ ක්‍රිකට් වලට? ඔබතුමා මොකටද මේ කෑ ගැව්වේ ක්‍රිකට් වලට? දැන් ඊළඟට ගියේ ක්‍රිකට් එකේ විගණන නිලධාරියෙක් පොහොට්ටුවේ කියලා කියයි. නැත්නම් සදමේ කියලා කියයි. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි රාජ්‍ය මුදල් බිලියන 15ක් අවභාවිතා කළා. සංස්කෘතික අරමුදලේ බිලියන 10ක්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව නිසා නිවාස අධිකාරිය බිලියන 5ක්. නිවාස අධිකාරියට සේවකව 2500ක් දාලා තියෙනවා. කිසිදු අනුමැතියක් නැහැ. පඩි ගෙවලා තියෙනවා. අදත් නිවාස අධිකාරිය තියෙනවා ගහපු පෝස්ටර් කාමර පුරවලා බිලියන ගණන් වියදම් කළ පෝස්ටර් ගහලා කටවුට් ගහලා මේ සියල්ල වැරදි විදියට භාවිතා කරලා තියෙන කියලා තියෙනවා. ඉතින් ඒ නිසා විපක්ෂ නායකතුමා පිළිගන්න මගේ ප්‍රශ්නය. එතුමාට දැන් මම ඔන්න සභාගත ත්‍රිපුකල කමිටු වාර්තාව විදුර වික්‍රමනායක මැතිතුමා කිව්වා ඔබතුමා පාලක මණ්ඩලයේ අනුමැතිය අරන් නැහැ කියලා. එහෙනම් අමාත්‍යංශයේ ලේකම්වරයයි ඇමතිතුමයි කියනවනම් ඔබතුමා පාලක සභාවේ අනුමැතිය අරන් නැහැ කියලා. ඒ කියන්නේ බිලියන 10ක් රාජ්‍ය මුදල් අවභාවිතා කරලා තියෙනවා. එහෙමනම් මේ දරුවෝ 9 දෙනෙක් කට උත්තර දීලා කියනවනම් අපි පඩිගත් ඉංජිනේරු සංස්ථාවෙන් අපි වැඩ කරේ ජලනි මැඩම්ගේ සැලුන් එකේ, අපි කරේ ඔළුව මසාජ් කරා, අපි කරේ අතු ගෑවා, අපි කරේ සැලුන් එකේ වැඩ කියලා කියනවනම් ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාට හිනා යනවා. 37 නැගම දුවට තිදන් සාධාරණයි ඉතින්. ඒ හිනාව සාධාරණයි. නෑ මට නෑ අපහස ධර්ම පත් කරන්න සබඳ මයික ඉල්ලස් කරගන්න. මයික ඉල්ලස් කරගන්න. අර පොළොන්නරුවේ නෙල්සන් මන්ත්‍රීතුමා මෙහෙම හිනා වුණා. මට තේරෙනවා. එතුමා වෙනුවෙන් කතා කරේ චමින්දයි නලිනුයි විතරයි. මුළු සජබෙම්ම විපක්ෂ නායකවරයා පෙනී හිටියේ දෙන්නයි. දෙන්නයි පෙනී හිටියේ විපක්ෂ නායක වෙනුවෙන්. එතුමා තීරුම් ගන්න ඕනේ එතුමට දැන් ඉතුරුලා ඉන්න දෙන්නයි කියලා. එතුමාට ඉතුරුලා ඉන්න දෙන්නයි කියලා. ඒ නිසා මුදල් කාර්ක සභාවේ හර්ෂයට මම කිව්වා මේ විගණන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා. එතුමා තමයි මේ පාර්ලිමේන්තුවේ මුදල් කාර්ක සභාවේ සභාපතිවරයා. මම එතුමාට කිව්වා මේ විගණන වාර්තා වැරදි නම් කියන්න කියලා කිව්වා. මම්මෝ මට ඕක කියන්න බෑ. මම ඕක කියන්න බෑ. විගණන වාර්තා තමයි අපේ කමිටියකටත් එන්නේ කියලා කිව්වා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මං ඉතාම ගෞරවයෙන් ඉතාම ගෞරව විපක්ෂ නායකතුමාට කියනවා කරුණා කරලා ඔබතුමාට කොන්දක් තියෙනවා නම් ආත්ම ගෞරවයක් තියෙනවා නම් ඔබතුමා හෙට දවසේ විපක්ෂ නායක ධුරෙන් අයින් වෙන්න කියලා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා විගණන වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කරොත් මං විපක්ෂ නායක ධුරෙන් හෙට අයින් වෙනවා කියලා කිව්වා. දැන් අයින් වෙන්න බැරි කමට කියනවා විගණන නිලධාරියා පොට්ටුවේ කියලා. දැන් හෙට අනිද්දා අපිට කවුරු හරි විගණනයක් ආවොත් අපි කියන්නේ විගණන නිලධාරියා මාලිමාවේ කියලා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩියේ කාලයක් තියෙනවා. මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩියේ කාලයක්.
ඉතින් ඒ නිසා මම කියන්නේ පොඩි ළමයි වගේ එක එක්කෙනාට බෝල පාස් කරන්නේ නැතුව තමන්ගේ අතින් වැරදීමක් වෙලා තියෙනවා නම් ඒ වැරද්ද පිළිගන්නවා. ඒකට නීතිය ක්‍රියාත්මක කරලා කියන්න කොන්දක් තියෙන්න ඕනේ. අපිට අනුර දිසානායක මන්ත්‍රීතුමාලා අල්ලස්සකට ගියා. අපිට නඩු දැම්මා ඒ කාලේ පහුගිය කාලේ අපි අධිකරණ වලට ගියා. අපි නඩු වලට පෙනී හිටියා. අපි බයලා ගියේ නැහනේ. අපි අනුර දිසානායක මන්ත්‍රීතුමා අපි අවුරුදු 7ක් නඩු කිව්වා. නීතිපතිතුමා ගාවට ගිහලා ඇඬුවේ නැහැ මේ නඩු අයින් කරන්න කියලා. අපි අධිකරණේ අවුරුදු 7ක් නඩු කිව්වා. ඒ නිසා විපක්ෂ නායකතුමාටත් කොන්දක් තියෙන්න ඕනේ. ඒ මුදල් අවභාවිතා කරා නම් ඒ නඩු වලට පෙනී හිටලා වැරදිකාරද නිවැරදිකාරද කියන එක රටට ඔප්පු කරන්න. ඒ නිසා මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ රාජ්‍ය මුදල් බිලියන 15ක් අවභාවිතා කරලා තියෙනවා. ඒ බිලියන 15ත් හරි අර කොල්ලෝ 19ක් නෝනගේ සැලුන් එකට කොණ්ඩේ කපන්න දාපු එකම ඇති දොරෙන් අයින් වෙන. ඒ නිසා ගෞරවනීය විපක්ෂ නායකවරයෙක් හැටියට පුළුවන් නම් කොන්දක් තියනවා නම් එතුමාට ඉල්ලාස්සියමැලියුම බාර දෙන්නේ කියන ලියම කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මිලන කරු අනුර කුමාර දිසානායක මැතිතුමා විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ගරු මුලස්සරේ ඉන්න മന്ത്രിතුමනි විශේෂයෙන්ම නඩු හබ ගැන වංචා දූෂණ ගැන ලොකු සාකච්ඡා යනවා. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට හැබැයි කවදා හරි ඒ පැත්තෙන් මේ පැත්තට කරන වැඩෙත් මේ පැත්තෙන් ඒ පැත්තට කරන වැඩෙත් නතරණම් කරනවා. මේක අද අපේ ඈත ගම්වල මිනිස්සුන්ට බෙහෙත් ටික නැත්තේ, හරියමං ආහාර වේලක් නැත්තේ, පාර යන බස් එකක් නැත්තේ, දරුවෙකුට රස්සාවක් නැත්තේ මේ මහා පරිමාණ වංචා දූෂණ. ඔබතුමා ඒ පැත්තෙන් මේ පැත්තේ ඇයට කියනවා, මේ පැත්තේ ඒ පැත්තට කියනවා. සහතික වශයෙන් මේක අවසන් කරන යුගයක් මේ රටේ හදනවා. ගරු කාලයක් යයි. ඒ කාලය යනකොට ප්‍රශ්නයක් නැහැ. නරක දෙයට ඉතා ඉක්මනින් සිද්ධ වෙනවා. හොඳ දේවල් ටිකක් පරක් වෙනවා. ඒකත් අපි දන්නවා. හරි බලමු. කවුද ඇතුලේ ඉන්නේ කියලාත් බලමු. හරිද? ඒ ගැන තියාගන්න එපා. හරිද? ඔව්.
ඔව් මයින්දරන්තු.
බොහොම හොඳයි. ඔබතුමා බොහොම හොඳයි. ඔබතුමා කිව්වා මේක නතර කරන්න ඕනේ කියලා. බොහොම හොඳයි. ඒක නතර කරන්න ඕනේ. අපිත් 100% අතර ඉන්නවා. හැබැයි ඒ වගේම ඔබතුමා අමතක කරන්න එපා. ඔබතුමාලට 2015 ඉඳලා 19 වෙනකම් බලයක් පැවරුණා මේක අවර කරන්න. කැබිනට් මණ්ඩලය මගින් අවසාර දීලා තිබුණා. ඔබතුමාලා දැඩි උත්සාහයක් කරා. ඒ කමිටු විසින් නඩු දැම්මා අනුසනායක මන්ත්‍රීතුමා. හරි. ඒක අඩුපාඩුකම් තිබුණා නම් ඒවා තවත් සාර්ථක කරලා ඒක කරන්න මේ පිළිබඳ කිසි විරෝධයක් නැහැ. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා කවුරු හරි කරනවා.
ගරු මන්ත්‍රීතුමනි, ඒ බලය මට තිබ්බනම් මම ඊට කලින් දවසකුත් කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙක් අපිට බලන් ඉන්න වෙන්නේ බන්ධනාගාරයට. ඒ බලය මට තිබුණේ නැහැ හරියට. තිබ්බනම් මම දන්නවා කරන විදිය. ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ගුවන්තොටු පොළ වරාය එයා ලංකා වැනි තමත් වැදගත් ආයතන ගණනාවක් අද විවාදයට භාජනය කරනවා. නමුත් පැවරී තිබෙන සීමිත කාලය නිසා ඒ වගේ අභ්‍යන්තර ගැටලු ඒවා සංවර්ධනට උපයෝග කරගන්නේ කොහොමද කියන කරුණු පිළිබඳව මම ගොඩක් කරුණු ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. නමුත් මම කරුණු කීපයක් අවධානය යොමු කරන විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යතුමා, ඔබ දන්න අපේ රටේ මාධ්‍යවේදීන් ඉතාමත් දුෂ්කර ආර්ථික තත්ත්වයක ඉන්නේ. බොහෝ අය ද රූපවාහිනි වගේ ඒවා ගත්තාම ගරු මන්ත්‍රීතුමනි, ඒවා රූපවාහිනි තිරේ පෙනී සිටීම ඔවුන්ට තියෙන යම් වරප්‍රසාදයක් ලෙස සලකා ලැබෙන දීමනාවන් ප්‍රමාණවත් නේ. සමහර පත්තර කාර්යාලවලත් ඒ ලැබෙන දීමනාවන් ප්‍රමාණවත් නේ. නමුත් ඔවුන් අපේ රටේ අද මේ සිද්ධ වෙන බොහෝ දේ සමාජයට ගෙන යන්න, සමාජයේ ජනතාව දැනුවත් කරන්න විශාල කාර්යභාරයක් කරනවා. මේ පත්තර, මේ සමාජ මාධ්‍ය, මේ රූපවාහිනි తాවකාලික අපි වැහුණා කියලා උපකල්පනය කරොත් අපේ රට මුළු තොරතුරු ගලා යාමේ අන්ධකාරයක් බවට පත් වෙනවා. එනිසා මේ මාධ්‍යවේදීන් මේ මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව මේට වඩා අවධානය යොමු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන් ගත්තාම මීට පෙර ආරම්භ කරා රුපියල් ලක්ෂ 3ක ණය මුදලක් දෙන්න ගයන්ත මන්ත්‍රීතුමාට මතක ඇති. මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා වැඩසටහන. මොකද වුනේ? ඒ වැඩසටහන දැන් නතර වුණා. ඊළඟ ආරම්භ කරා මොකද්ද? මෝටර රථ මිලදී ගැනීම සඳහා සහන ණය. මම දන්නේ දැන් ඉතින් සහන ණය නෙවෙයි මෝටර රථත් නේ. කොහොම වුණා? මෝටර රථ මිලදී ගැනීම සඳහා සහන ණය යෝජනා ක්‍රම ආරම්භ කරා. ඒව නතර වුණා. ඊළඟ ආරම්භ කරා මොකද්ද? සහන ණය ක්‍රමයකට සහන දීමනා ක්‍රමයට නිවාස ලබා දීමේ යෝජනාව. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟ ආරම්භ කරනවා කියලා කිව්ව මොකද්ද? විශ්‍රාම වැටුපක් ලබා දෙනවා කියලා ආරම්භ කරනවා කියලා කිව්වා. හැබැයි ඒක ගැන කතා විතරයි, කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟ තමුන් වහන්සේලා කිව්ව මොකද්ද? ආරම්භ කරා රක්ෂණ ක්‍රමය. හැබැයි දැන් ඒවා නතර වෙලා තිබෙනවා. ඒ නිසා මේ මාධ්‍යවේදීන් තමන්ගේ වෘත්තීමේ ජීවිතය පවත්වාගෙන යාමේදී ඔවුන් මුහුණ දෙන ගැටලු යම් ප්‍රමාණයක් निराකරණය කර ගැනීම සඳහා උපකරණ මිලදී ගැනීම සඳහා සහන ණය යෝජනා ක්‍රමය, වාහන මිලදී ගැනීම සඳහා, නිවාස මිලදී ගැනීම සඳහා රක්ෂණ ක්‍රමයක්, විශ්‍රාම වැටුපක් ආදී ඔවුන් මේ කිසි කෙනෙක් අපේක්ෂා කරන්නේ මහා මන්දිර ගොඩනගා ගැනීම, මහා ධන සම්භාරයක් උපයා ගැනීම නෙවෙයි, මිනිසෙක්ගේ ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම. නිවාසයක් කියන්නේ මූලික අවශ්‍යතාවය. බෙහෙත් ගැනීම සඳහා රක්ෂණ ආවරණයක් කියන්නේ මූලික අවශ්‍යතාවය. තමන්ගේ වෘත්තීමේ ජීවිතය පවත්වා ගැනීම සඳහා උපකරණ මිලදී ගැනීම වෘත්තීමේ අවශ්‍යතාවය. හැබැයි අඩුම තරමේ මේ මාධ්‍යවේදීන්ට මේ වෘත්තීමේ අවශ්‍යතාවයන් සැපිරීමට සරණ වැටුපක් නැහැ. ඒ නිසා ඒ සඳහා ආණ්ඩුව විසින් සකස් කළ තියෙන මුළු යෝජනාද අසාර්ථක භාවයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ගරු ඇමතුමාගෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. ඊළඟ ඔබතුමාගේ මා අවධානය යොමු කරනවා ජාතික රූපවාහිනී සේවකයන් 50කට ආසන්න ප්‍රමාණය 2022 ඉඳන් ඔවුන් විශ්‍රාම ගොස් තිබෙනවා. හැබැයි ඔවුන්ට ලබා දී යුතු පාරිතෝෂික දීමනා තාම ලබා දීලා නැහැ. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා විශ්‍රාම ගියාට පස්සේ මාස්පතා විශ්‍රාම වැටුපක් ලැබුණට ඒකිතා සොච්චම් වැටුපක්. නමුත් අර විශ්‍රාම යන වයස වේලාවේදී ලැබෙන පාරිතෝෂික දීමනා තමයි වැදගත්. සාමාන්‍ය මේක මාසයක් දෙකක් වගේ කාලයක් ඇතුළත ලබා දුන්නත් දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ විශ්‍රාම ගියපු වැටක් තාම ලැබිලා නැහැ. එනිසා ගරු අමතුමාගේ මම අවධානම් කරනවා ඒක ජාතික රූපවාහිනිය විසින් ලබා දිය යුතු දීමනාව, අන්නේ දීමනාව ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා. ඊළඟ ගත්තොත් විශේෂයෙන්ම වරාය ප්‍රශ්න ගත්තොත් අපි දන්නවා දැන් තමුන්නාන්සලා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා අර මේ ස්වාමි සේවක ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඒක කාර්මික ආරවුල් පනත ඉතා වැදගත් ලෙස සේවකයන්ගේ ආරක්ෂාව සඳහා තිබුණු වගන්තිය. දැන් 2021 වැටුප් පැඩවීම තමයි තිබෙන්නේ මේ ජනවාරි මාසයේදී. ඊළඟ සාමික ගිවිසුම් වලට එළඹෙන්න තිබෙනවා. දැන් කැබිනට් මණ්ඩලයේ මේ සාමික ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය නම් ක්‍රියාත්මක වෙන්නේ.
ඔව්. එමුතුමා නෑ. ඒ සාමූහික ගිවිසුම් පිළිබඳව විවිධ ආයතනවල විවිධ මට්ටම් තියෙනවා. ඒ නිසා මේ සියල්ල සමාලෝචනය කරන්න කියලා තමයි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරන් තියෙන්නේ.
සාමූහික ගිවිසුම්
ඉවත් කරන්න කියලා නෙවෙයි.
මාගාව තියෙනවා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීද්දි බර්නාඩ් සභාපති මහත්මයා විසින් නිකුත් කරන ලද සියලුම සේවක මහත්ම මහත්මීන් සඳහා නිකුත් කරන ලේඛනයේ ලිපියක්. ඒ ලිපිය මෙහෙම කියනවා. සාමික ගිවිසුම් ඇතිකර ගැනීම නැවත දැනුම් දෙනතුරු తాවකාලික අත්ිටුව ඇති බව දැනුම් දී තිබේ. දැන් එතකොට නැවත දැනුම් දෙනතුරු තමයි අත්ිටුවලා තිබෙන්නේ. හැබැයි දැන් මොකද්ද වෙලා තිබෙන්නේ? මේ සාමික ගිවිසුම් අත්සන් කරන අවුරුදු 3කට මේ ජනවාරි මාසෙනුට අත්සන් කළ යුතුයි. එතකොට නැවත දැනුම් දෙනතුරු කියන එක කොච්චර කාලයක්ද? සතියක්ද? දෙකක්ද? මාසයක්ද? අවුරුද්දක්ද? අවුරුදු 5ක්ද? මෙහෙම තියෙනවා නැවත දැනුම් දෙනු කියන එක නෑ නේද? අඩුම තරමේ තියෙන තිබුණා. අපි සති දෙකක් මේක తాවකාලික අත්ිටුවක් තිබෙනවා. සති දෙකෙන් පස්සේ අපි ආරම්භ කරනවා. නමුත් එහෙම එකක් නෑ. එහෙනම් මේ නැවත දැනුම් දෙනතුරු කියලා කියන එක සමහර විට අනන්තය දක්වා යා හැකියි. මොකද දැනුම් දෙනතුරු නීතිජ මහත්මයේ නේද ලගත් ඉන්නෝ. හරි. එනිසා මම අහන්නේ මෙන්න මේක මොකද මේ සාමික ගිවිසුම් මරහා තමයි
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්.
ඔව් මේ සාමික ගිවිසුම් මරහා තමයි මේ ආයතන පද්ධතියම් විධිමත් භාවයකට පවත්වාගෙන යන නිසා මේවා වැටුනොත් සාමූහික ගිවිසුම් කඩා වැටෙමින් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් මම හිතන්නේ මේ ආයතන පවත්වාගෙන පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එඳැයි සාමූහික ගිවිසුම් පිළිබඳ අවධානය යොමු කරන්න කියලා. ඊළඟ විශේෂයෙන්ම මම අවධානය යොමු කරන්න කැමති අපේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ විසින් ඉදිරිපත් කළ තිබෙන ඔබතුමාට ලේඛනයක් මම හිතන්නේ ජන මේ බන්දුල ගුණවර්ධන මත ඔබත් පොත් ප්‍රකාශකෙක් නේ මට ගහන ගහන පොතේ වුණා ඉස්සර නගරි පොතක් ගෙවෙන්නේ නැද්ද කොහෙද දැන් පොත් පෙරලනවා ආ දැන් වැඩිපුර පොත් පෙරලනවනේ දැන් ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන් ගත්තොත් ඔබතුමා දන්නවා මේ වැඩබද්ද පොත් මුද්‍රණය කරන එකට ඇතුල් කරන මොනතරම් අසිෂ්ඨ යුගයක් ඇතිවිද අපි අපේ සමාජය නිර්මාණය කරන්න කියවීම අධ්‍යයනය දිරිමත් කරන සමාජයක් අපිට අවශ්‍යයි මේ සාක්කලාපයේ කිසිදු රටක එවැනි පොත් මුද්‍රණය කරනකට වැඩබද්දක් ගහන්නේ නැහැ මොකද වෙන්නේ පාසල් දරුවන්ගේ අමතර කියවි සහ සාමාන්‍ය ජනතාවගේ කියවි මේ සියල්ල අඩාල වෙන මතක තබාගන්න අදත් මේ පොත් ප්‍රකාශකෙන් තමන්ගේ ආයතන පවත්වාගෙන ඉතාමත් අස්සෙන් ඔබ දන්න ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් පළවෙනි මුද්‍රණය පොත් 1000ක් විකුණගන්නෙත් බොහොම අමාරුයි මේ සමාජයේ හරි එහෙමත් කලාතුරකින් තමයි පොත් කීපයක් වසරකට දෙවෙනි මුද්‍රණය තෙවෙනි මුද්‍රණය දක්වා යන්නේ බොහෝ ඒවා පළවෙනි මුද්‍රණය කියන්නේ පොත් 1000ෙන් නතර වෙනවා පොත් 1000ක් ගත්තත් ඇත්තටම අලෙවි වෙන්නේ පොත් 500යි 600යි ඔබතුමා වගේ මුද්‍රණය කරන ඒවා විල්ලා පාර්ලිමේන්තුව ගොඩක් අඩ බෙදෙනවා අපිට බෙදෙනවනේ දැන් ඔබතුමාගේ පළවෙනි මුද්‍රණයෙන් 225ක්ම මීට ඇතුළතනේ නෑ නෑ මට එනවා මම මේ කියන්න හදන්නේ ඔබතුමා පොත් විකිණින්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ නමුත් පොතක් විකුණගන්න බොහොම අමාරුයි අපි කීවීම සමාජයක් අපිට අවශ්‍ය නැහැනම් දැනුමත් තියෙන සමාජයක් අපිට අවශ්‍ය නැහැ මේ ප්‍රකාශක
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ වෙලාව අවසන්යි
ගරු මන්ත්‍රීතුමනි මෙන්න මේ වැඩබද්ද මේ ප්‍රකාශන සඳහා ඇතුළත් කරන්න තියෙන යෝජනාව ඉවත් කරන්න මේක සාකච්ඡාක මේ ඉරිදා එනවා අනිද්දා නේද පාර්ලිමේන්තුවට මේ වැඩපණ තේනවා ඒ නිසා ඔබතුමාට ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට වගකීමක් තියෙනවා ඔබතුමාගේ යෝජනාව කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරාද දන්නේ ඉදිරිපත් කරලා අනිවාර්යයෙන් මේ පොත් ප්‍රකාශන සඳහා මේ 18ක වැඩබද්ද ඉවත් කරන්න මීට පෙර තිබුණේ වැඩබද්ද නිදහස් ලේඛනයේ තමයි මෙම ප්‍රකාශන තිබුණේ මෙන්න මේ නිදහස් ලේඛනයේට ලේඛනයෙන් ඉවත් කිරීම නතර කරන්න කියන එක තමයි ගරු ඇමතුමන් ඉල්ලන්නේ බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි
ස්තුතියි මිලන ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විනාඩි 22ක කාලයක් තියෙනවා ඔබතුමා
ගරු මූලාසන රෝඩ මන්ත්‍රීතුමනි ප්‍රථමයෙන් අනුරු කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු අදහස පිළිබඳ උත්තරයක් කියන්න ඕනේ අපි කවුරුත් දන්නවා මේ රටේ ආබාධිත තැනැත්තන් සඳහා දරුවන් සඳහා පොතපත සඳහා පුවත්පත් සඳහා යනාදියට බදු පැනවීම සාධාරණ නැහැ ඒක අපි කොතරම් ඉල්ලින් කළත් අපි කවුරුත් පිළිගන්න ඕනේ මේ සාක්කලාපේ එක රටක්වත් බක්කොලොත් වෙලා නැහැ අපි මේ අයවැය ඉදිරිපත් කරන්නේ බංකොලොත් වෙච්ච රටක. අපි පසුගිය වර්ෂ දෙකේම ලංකා ආණ්ඩුව විසින් විදේශ ණය හිමියන්ට ගෙවිය යුතු මුදල් ගෙවලා නැහැ. 22 අප්‍රේල් මාසයේ ඉඳන්. ඒ නොගෙවා තිබෙන සල්ලි යටතේ තමයි මේ ටික පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි ජනමාධ්‍ය තුලත් මේ පාර්ලිමේන්තුව තුලත් මේ රට මූණ පාත් තියෙන මහා අර්බුදය අපි විසින් දේශපාලනීකරණය කළා තියෙනවා මිසක් සමාජගත කරලා නැහැ අපේ මේ රටේ මේ දැවැන්ත අර්බුදය ඇති වුණේ කෙසේද කියලා මගේ උගත් මිත්‍ර අපේ තිස්ස අත්තනායක මන්ත්‍රීතුමා දන්නවා 1989 මමත් එතුමත් එකට මේ පාර්ලිමේන්තුවට පැමිණි ඒ කාලේ ඉඳන්ම මේ රටේ ආණ්ඩු පක්ෂය කරන හැමෝම කිව්වේ අපිට සල්ලි කිසි ප්‍රශ්නයක් නැහැ. සල්ලි ඕනේ තරම් තියෙනවා. හැබැයි අපි කිසි වෙලාවක රටට කිව්වේ නැහැ. මම මගේ මංගල කතාවේ ඉඳන් කිව්වා. මේ රටේ එදිනෙදා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ කියලා. අපිට බොහෝ ජනතාවාදී අදහස් උදාස් ඉදිරිපත් කරන්න පුළුවන්. පුළුවන් තරම් රාජ්‍ය සේවකයන් වැඩියෙන් බදව ගන්න රාජ්‍යාංශයේ පුළුල් කරන්න වැටුප් වැඩි කරන්න දීමනා වැඩි කරන්න
සුබසාධන වියදම් වැඩි කරන්න මේ යෝජනා ඉතා හොඳයි. ඒ යෝජනා සියල්ල අපි පහුගිය නිදාසින් පස්සේ දිගටම ක්‍රියාත්මක කරලා තියෙනවා නිර්ලෝභී ලෙස. ඒක නිසා වෙච්ච ප්‍රතිඵලය තමයි රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටු, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලිය, සානාධාර කියන වියදම් තුරදරන්න කාටවත් ආදායමක් තිබුණේ නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ අපිට ඕන තරම් සල්ලි තිබුණා කියලා. මම ඊයේ පෙරේදා ආගෙන හිටිය සභානායක ගරු අපේ උගත් නීතිඥ 89 පාර්ලිමේන්තුවට පැමිණුණ මේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කියනවා අපේ ආණ්ඩුවට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ ගිය ආණ්ඩුවට. ඕන තරම් සල්ලි තිබුණා කියලා. මේ කිසි ආණ්ඩුවකට එහෙම සල්ලියක් තිබිලා නැහැ. හැමදාම අපි කරලා තියෙන්නේ දේශීය විදේශීය වශයෙන් ණය ගත්තා. ණය අරන් මදි වෙච්චාම අපි රාජ්‍ය දේපොළ තියෙන ටික වික්කා. විකුණලත් මදි වෙච්චාම සල්ලි අට්ටු ගැහුවා. ඉතින් මේ තුනෙන් එහා ලංකාවේ ආණ්ඩුවක් කරපු කෙනෙක් ඉන්නවා නම් එයා ඉදිරිපත් වෙන්න ඕනේ ශුද්ධවන්තයෙක් ලෙස මෙලෙසින්ගේ කලේ කියලා. ඒ නිසා මේ ඔබතුමාලා කියන ප්‍රශ්නය නොතේරෙනව නෙමෙයි. ප්‍රශ්නය හොඳටම තේරෙනවා. ප්‍රශ්නය තේරුණත් මේ රට බංකොලොත් වීමෙන් පසු බංකොලොත් බවෙන් රට ගොඩාවේ නැත්තම් වෙන්නේ අර ගිනි තියෙන අවස්ථාවේ ඇති වෙච්ච තත්වය. රටට තෙල් නැවෙනවා, තෙල් නැව ගන්න මුදල් නැහැ. ඩොලර් බිලියන 3-4ක් නැහැ. ගෑස් නැවෙනවා මිලියන 20ක් 30ක් නැහැ. මේ තෙල් නැවෙනවා මිලියන 20ක් 30ක් නැහැ. ගෑස් නැවෙනවා මේ මිලියන 3ක් නැහැ. උමාව ඉවර කරලා තියෙනවා මිලියන 20ක් නැහැ. සංචිත ඔක්කොම කඩා වැටිලා. එතකොට අපිට ඒ තත්ත්වයේ ඇති වෙන්නේ මේක තාක්ෂණික කරුණක්. අපිට එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නැහැ. ඒක රාජ්‍ය අයවැය ජංගම ගිණුමෙහි ගියක් තියෙනවා. දීර්ඝ කාලීන වශයෙන් ගෙවුන් ශේෂයේ බඩු පිටරටින් ගේන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. ජංගම ගිණුමෙහි ගියක් තියෙනවා. ඉතින් එතකොට අපි හැම ආණ්ඩුවක්ම කරේ කාගේ ආණ්ඩුව තිබුණා දේශීය විදේශීය වශයෙන් ණය ගත්තා. පුළුවන් දෙයක් විකුණන්න පුළුවන් කාලේ වික්කා. අනිත් ටිකට බදි වින එකට සල්ලි අච්චු ගැහුවා. හිර වුණාට පස්සේ නැවත ගොඩේම සඳහා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් අස්සා කරලා තියෙනවා. ඒ ගිවිසුම ප්‍රකාරව 2027 වෙනකන් කුමන දේශපාලන වෙනස්කම් ඇති වුණත් දශමකින් හරි මේ වැඩපිළිවෙල වෙනස් කරනවා කිව්වොත් ඒ ආණ්ඩුව පවතින්නේ සති දෙකක් පමණයි. ඒක තමයි පරම සත්‍ය. මොකද අපි මේ ඇති කර
පලාත්පාලන මැතිවරණදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ දෙපාර්තමේන්තුව කොච්චර වියදමක් වැය බරක් දරලා තියෙනවද කියලා. පලාත්පාලන මැතිවරණයට ඔබතුමාට මුද්‍රණ දෙපාර්තමේන්තුව තියෙනවද?
ඔව්.
මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ. මුද්‍රණය කරලා ගොඩ ගහලා තියෙනවා. දැන් ඡන්දෙත් නැහැ. හැබැයි ඡන්ද පත්‍රිකා තියෙනවා.
මම මේ
ඔබතුමාගේ දරගන්න කැමති කොච්චර මුදල් ප්‍රමාණයක් නාස්තු වුණාද ඒකට වගේ කියන්නේ කවුද කියලා.
ඒ ආයතනයේ ගැසට් කරලා තියෙන්නේ ගරු ශාන්ත බණ්ඩාර උත්තරේ දෙන්න. මේ යටතේ අපි මාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම මේ රටේ සියලුම මාධ්‍ය හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්න කැමැති වෙන්නේ රටක් බංකොලොත් වෙන්න පෙර තිබුණ තත්ත්වයක් රට බංකොලොත් වුණාට පස්සේ එකින් ගොඩ එන්න තියෙන තත්ත්වයක් අතර ඉතා දැවැන්ත පරිමාණයේ වෙනසක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන්කමක් ඇති වුණේ නැහැ මාධ්‍ය මගින් ජාතියට මඟ පෙන්වීමක් කරන්න. මේ අර්බුදයෙන් අපිට දේශපාලන වශයෙන් බෙදලා ගොඩ එන්න බෑ. දේශපාලන උත්තරයක් නැහැ. තිබෙන්නේ ආර්ථික උත්තරයක් විතරයි. ආර්ථික උත්තරවල තියෙන කරුණු හතරක් ආණ්ඩුව කාගේ තිබුණත් කවුරු කුමන දේශපාලන වෙනස්කම් සිද්ධ කළත් රජයේ මධ්‍යම ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න ඕන. දෙක ආණ්ඩුව දරන වියදම අඩු කරගන්න ඕන. ඒ තුලින් සමස්ත අයවැයේ හිඟය දළදේශීය නිෂ්පාදනයේ 5%ට වඩා අඩු මට්ටමක තියාගෙන යන්න ඕන. තව අවුරුදු 10ක් ගියත් 20ක් ගියත් මේ ප්‍රතිපත්තිය වෙනස් කරොත් අපිට රටට වගතුවක් වෙන්නෙත් නැහැ, අපිට වගතුවක් වෙන්නෙත් නැහැ. දෙක තුන රට ඇතුළට එන විදේශ විනිමය වැඩි කරගන්න ඕනේ. රටින් පිටට යන විදේශ විනිමය අඩු කරගෙන ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න ඕනේ. රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීම අරමුණු කරගෙන තමයි සර් මේ ඔක්කොම මේ අයවැය පල්ලයට ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ඇති වෙන එක මුදල් අමාත්‍යාංශය මේ ඉන්න රාජ්‍ය අයවැය සකස් කරන නිලධාරීන් විසින් ඒ ඉලක්කම් වලට ගලපලා තමයි මේ ඉලක්කම් ටික පහලට හදලා තියෙන්නේ. එතකොට අපිට තියෙනවා ණය ගැනීම පිළිබඳ සීමා ඕනේ. දැන් එකක් බෑ, අලුතෙන් සම්මත කරලා තියෙන පනත අනුව වෙන කවර ආණ්ඩුවක් මුදල් අච්චු ගැහුවත් මින් පස්සේ මුදල් අච්චු ගන්න බෑ. අච්චු ගන්න බැරි මේ ව්‍යවස්ථාදායක විසින් නීතිය සම්මත කරලා තියෙනවා ආණ්ඩුව ඉල්ලන විදිහට සල්ලි අච්චු ගන්න බෑ කියලා. සල්ලි අච්චු ගැහිම නීති විරෝධී. ඒක හරියන්නේ නැහැ. දෙක, අපිට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා කිසි සැකයක් නැතුව ණය ගන්න පුළුවන්කම තිබුණා ඉස්සෙල්ල. ඒ වෙලාවේදී ස්වෛරීත්ව බැඳුම් කර සංවර්ධන මේ බැඳුම් කර අරගෙන ගිහිල්ලා අපි ජාත්‍යන්තර වෙළඳපොළේ සල්ලි තියන අයගෙන් එකතු කළා. මහින්ද රාජපක්ෂ මුළු ආණ්ඩු කාලයට එකතු කළේ 6.5යි. යාපාලන රජයේ අවුරුදු 5 ඇතුළේ එකතු කළා ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා බිලියන 12කට වඩා වැඩිය. බිලියන ඒ බිලියන 12.4 ගෙවන්න තියෙනවා. 2019 ගත්තේවා 2029 වෙනකන් අවුරුදු මේ දස අවුරුද්ද කල්පිලෙන්නේ 2029. ඒ නිසා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ගරු සභාපතිතුමනි 2027 වෙනකන් කවුරු ආණ්ඩුව ගත්තත් ඉන්ටර්නැෂනල් මනි මාකට් එකට, කැපිටල් මාකට් එකට යන්න බෑ. 2027 යන්න පුළුවනොත් ඇමරිකාන් ඩොලර් බිලියන 1.5 ගන්න පුළුවන් ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා. එහෙම වෙනකොට ඉන්ටර්නැෂනල් රිසර්ව්ස් ජාත්‍යන්තර සංචිතය බිලියන 14කට වැඩි වෙලා තියෙනවා. මේ තාක්ෂණික කරුණට ගැළපීම සඳහා තමයි මේ වැට් අනිත් ඔක්කොම දේවල් කරලා තියෙන්නේ. ඒක නිසා තමයි මේක අවශ්‍යයෙන්ම අපි මේ වැටුණ වලින් ගොඩේම සඳහා සකස් කරපු අයවැය. ඒ තුළ ඔවුන්ගේ කොන්දේසි මත අපිට බොහෝ දේවල් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි වඩා පිරමැසුම් දායක ප්‍රතිපත්තිය රජය අනුගමනය කරනවා. දැන් උදාහරණයක් විදිහට මම ඇත්ත වශයෙන් බැලුවොත් අමාත්‍යාංශ 4ක වගකීම් දරන කැබිනට් ඇමතිවරේ, ඒ ඉස්සර තැපැල් දෙපාර්තමේන්තුව වෙනම ජීවන් කුමාරතුංග ඇමතිතුමා හිමි ඉන්නකොට වෙනම අමාත්‍යාංශයක් තැපැල් දෙපාර්තමේන්තුව තියෙනවා. තැපැල් අමාත්‍යාංශය ඊළඟට මහා මාර්ග තියෙනවා. ඒක වෙනම අමාත්‍යාංශයක්. ප්‍රවාහන වෙනම අමාත්‍යාංශය, ජන සංනිවේදන වෙනම අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශ 4ක් 5ක් අපි රාජ්‍ය අමාත්‍යවරු ජන මාධ්‍ය අමාත්‍යාංශයේ එක්කෙනයි ශාන්ත බණ්ඩාර ඇමතිතුමා, ලසන්ත අලගියවන්න අමාත්‍යතුමත්, පිල්ලියන් අමාත්‍යතුමත්, සිරිපාල ගම්ලත් අමාත්‍යතුමත් රාජ්‍ය අමාත්‍යවරු ලෙස ඉන්නවා. මේදී අපි ඉතාම පිරමැසුම් දායකව තමයි අපි සියලු දෙනා කටයුතු කරන්නේ මේ රටේ තියෙන තත්ත්වය බලලා. මම කැමති සදාන් කරන්න අපේ මහා මාර්ග අමාත්‍යාංශයට මගේ කැබිනට් කාර්යාලයට වෙන් කරලා තියෙනවා. අමාත්‍ය කාර්යාලයට මුදල් වෙන් වෙනවා. අත්තර චිත්තසත්නා කැමතිතුමා දන්නවා, මාත්‍යාර ජීඑල් පිරිස කැමතිතුමා දන්නවා. අයවැයෙන් වෙන් කරලා තියෙනවා මුදල මිලියන 172ක් අවුරුද්දට මගේ කැබිනට් ඇමති කාර්යාලයට. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනිත් අමාත්‍යාංශයට මගේ කාර්යාලයට වෙන් වෙලා තියෙනවා මිලියන 86ක්. මේ අමාත්‍යාංශ දෙකට වෙන් වෙච්ච මුදල 258යි අවුරුද්දට. අවුරුද්ද වියදම් ටික දරන්න මම වියදම් කරගෙන තියෙන්නේ ඉතාම පිරිමැසුම් දායකව මහා මාර්ග අමාත්‍යාංශයේ බිලියන 88යි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බිලියන 48යි, දෙකම 136යි. එතකොට 758ක් මට වෙන් වෙලා තියෙද්දි මම වියදම් කරලා තියෙන්නේ 136යි. වෙන් කරපු මුදලින් 18%යි මම පාවිච්චි කරලා තියෙන්නේ. අමාත්‍යාංශයට ඇමතිවරයා වශයෙන් වෙන් කරපු මුදලින් 18%යි. මට මේ ඔක්කොම තනතුරු ඇබැර්තු පුරවන්න තිබුණා. මේ මට මේ දෙන ඉන්ධන දීමනාව ප්‍රමාණවත් නැති නිසා මං ඈත පළාත්වලට යනකොට ලංකාව පුරාම ගමන් කරන ඇමතිවරයෙක් විදිහට මං ආරක්ෂාවට දෙන වාහනේ පාවිච්චි කරලා නැහැ. මං තනි වාහනයකින් තමයි ගමන් කරලා තියෙන්නේ. මොකද මේ එහෙම තෙල් ගහන්න සල්ලි නැති නිසා. මම්මගේ කැබිනට් අමාත්‍ය දූරදරන කිසි කාලෙක ජීවිතේ කිසි දවසක ඇමති නිල නිවසක් පාවිච්චි කළා නැහැ. එතකොට වතුර බිලක්, ලයිට් බිලක්, මේ මේ විදුලි බිලක් අරගෙන නැහැ. මේ මෙහෙම කළත් අපි එහෙම කරන හුඟක් අය ඉන්නවා. ඒ වුණාට මේ සමාජ ක්‍රමය තුළ හදලා තියෙන වැරදි මතය තුළ මම වැටුප අරන්නේ, වැටුප් ටික පරිත්‍යාග කරනවා. මම විදේශ ගමනක් ගියාම ගිනිච්ච මුදල් ටික ආපහු ගෙනල්ලා භාණ්ඩාගාරයට බඳිනවා. ඒකෙන් එහෙම එක්කෙනෙක් කලයි කියලා ප්‍රයෝජනයක් නැහැ. මොකද හේතුව එහෙම කවුරුවත් පිළිගන්නෙත් නැහැ. අපේ ගෙවල් පුච්චනකොට නිල නිවාසවල ඉන්නේ නැතුව මිනිස්සු ඇවිල්ලා කිව්වේ නැහැ, ඔය මේ ගෙවල් පුද්ගලිකව හදාගත්ත ගෙවල්, මේක පුච්චන්න හොඳ නැහැ, මේ මිනිස්සු දාඩිය මාංශයෙන් හොයාගත්ත ඒවා, හොරකම් කළා ඔහොපු ඒවා නෙමෙයි. එහෙම කියලා ඉවරලා මේ ඒ ඒ ඒ සමාජයට අපි දීලා තියෙන මතය ජනමාධ්‍ය හරහා එහෙම වැරදි මතයක් තමයි සමාජගත කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ 225 එකයි, මේ 225 නඩත්තු කරන එක තමයි රටට තියෙන ප්‍රශ්නේ. මේක විවස්ථාදායකය. මේ විදිහට අධිකරණයේ හෙලා දැක්කොත්, අධිකරණයේ ඉන්න ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු, එහෙම නැත්නම් අධිකරණයේ ඉන්න අධිකරණ පද්ධතිය මේ ඕන සියලු දෙනා මෙලෙසින් මේ විචා මේ ඉතාම නරක ලෙස ඝාතනය කළොත්, අපි මඩගසා ගත්තොත් එහි ප්‍රතිඵලය ඉතාම නරක ලෙස යන නිසා අපේ මාධ්‍යයට උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා සදාචාරාත්මක සම්පන්න දියුණු මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ ඇති කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා. ගරු මේ මාධ්‍ය භාවිතයේ තුල අද්‍යතන ලංකාවේ විශේෂයෙන් සමාජ මාධ්‍යයක්, ඇතැම් මාධ්‍යයක්, සියලුම් මාධ්‍ය නෙමෙයි, සමහර මාධ්‍යවේදීනුත්, සමහර මාධ්‍යවේදීන්දයි කියාගන්න විවිධ පාර්ශවත් පාවිච්චි කරන දේ තුළින් මිනිස්සුන්ගේ මනුස්ස ජීවිත, ඒ අයගේ පවුල් ජීවිත, දරුවන්ගේ ජීවිත, දරුවන්ගේ දරු මුණුපුරුපේ පරම්පරාවේ ජීවිත, මේ සියල්ලට ඉතා හානිදායක බලපෑම් ඇති වෙලා තියෙනවා. ලෝකෙම මාධ්‍ය භාවිතය එකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා සමාජ මාධ්‍ය හා වෙනත් දේවලින් අපි කල්පනා කරලා නැහැ, සාකච්ඡා කරලා නැහැ. කුටුම්බ කීයක් විනාශ වෙලා තියෙනවද, ඊළඟට ලිංගික අපයෝජන කොච්චර වෙලා තිබෙනවද, ඊළඟට ඒ තුලින් ඇති වෙලා මිනිස්සු තැටිගැඳීම් වලට, බියගැඳීම් වලට නැතු වෙලා කප්පම් කොච්චර ගෙවලා තියෙනවද, ඒ පිළිබඳ අපිට කිසිම අවබෝධයක් නැහැ. අපි ඒ පිළිබඳ කිසිම තැකීමක් නැහැ. නමුත් දියුණු සංවර්ධිත රටවල එසේ කරනවා. ඒ නිසා අපි විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය පනත ගේන්නේ කිසිම මාධ්‍යයක් තහනම් කරන්න නෙමෙයි. ගරු ජනාධිපතිතුමා උපදෙස් දුන්න මේ පනතට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි සැලකෙන එක්සත් රාජධානියේ තිබෙන කෝඩ් එක, ආචාර ධර්ම පද්ධතිය මූලධර්ම ලෙස ඒ ආකාරයෙන්ම පිළිගන්න බව මේ අපි විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරිය පනතට ඇතුළත් කරනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ කිසිසේත් තුන්වෙනි පාර්ශ්වයන්ට ඇතිවෙන විවිධ අකටයුතු කංගවලට, අසාධාරණ කංගවලට අවිහිරතාවලදී කොමිසන් සභාවක් විසින් සාධාරණ ලෙස විභාගයක් කරලා ඒ අයට වින්දිතයන්ට සානය සැලසීමට අදාළ විධිවිධානත් ඇතුළත් කළා. සත්‍ය වැඩිපුර ප්‍රකාශ කරන වෛරයෙන් මුසපත් වෙච්ච මාධ්‍ය සංස්කෘතියක් නැතුව නිවුන මිනිස්සු හදන සදාචාර සම්පන්න මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් අපි කෙටුම්පත් කරලා තිබෙනවා. ඒ එය ලබන වර්ෂයේදී ක්‍රියාවට නංගන්න බලාපොරොත්තු වෙනවා. මේ මාධ්‍ය භාවිතය තුළ ඉතා විශාල අසාධාරණයකට ලක්වෙච්ච කෙනෙක් මම. ගරු සභාපතිතුමනි, මගේ ගෙට ගිනි තියන්න එනකොට මිනිස්සු පෙළපාලියකින් තරුණයන් ආය එනකොට කෑගාගෙන ආපු එක තමයි 2500 කන්න පුළුවන් කිව්ව එකගේ ගේ ගිනි තියන්න ඕනේ කියලා. එතකොට මේ රටේ මාධ්‍ය විසින් විශාල වෛරයක් මා කෙරෙහි ඇති කෙරෙව්වා. මම රුපියල් 2500කින් පුද්ගලයෙකුට ජීවත් වෙන්න පුළුවන් කිව්වා කියලා. මේ කතාව සම්පූර්ණයෙන් මාධ්‍ය නිර්මාණය කළ එකක්. මම මේක පැහැදිලි කරන්න ඕනේ, මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටියේදී මේ විද්‍යාපීඨ තරුණ දරුවෝ ඉගන්නන විද්‍යාපීඨ වලට යනවා. ඔවුන් කනබොන විදිය ඒ ගිය වෙලාවට බලනවා. එතකොට ඔවුන් කෑම බීම ගන්න බොහොම අමාරුවෙන්. මසකට අපි ගෙවන්නේ රුපියල් 2500යි. ඒ අය නොමරි ජීවත් වෙමින් හිටියා. මම ඒ වෙලාවේදී මෙලෙසින් කැබිනට් පත්‍රිකාවක් දැම්මා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට. සාධාරණීකරණේ නේවාසික පුහුණුව ලබන කාලයේදී මෙම අභ්‍යාස ලාභී වූ සතියේ දිනවල පෙරවරු 6 සිට 7 30 දක්වා ශාරීරික යෝග්‍යතා පුහුණු වැඩසටහන් වලටත් සුවතා ක්‍රීඩා පෙරවරු 8 සිට 4 දක්වාත් විධිමත් අධ්‍යාපන කටයුතු වල නිරත වේ. දිනපතා 4 30 සිට 6 30 දක්වා සෑම සෙනසුරාදා දිනයකම පෙරවරු 8 30 සිට 12 දක්වාද මෙම විෂය සමගාමී ක්‍රියාකාරකම් වල ක්‍රියාකාරකම් කාලසටහනක් යටතේ සිදු කෙරේ. මෙබඳු ගුරු පුහුණුවක් ලබන ශික්ෂණ ලාභීන්ට දිනකට ප්‍රධාන කෑම වේල් 3ට අමතරව අතුරුපස සහ තේ පැන්ද ලබා දේ. මේ සියල්ල සඳහා දිනකට වෙන් වන්නේ රුපියල් 83ක් වැනි ඉතා පිරමැසුම් දායක මිලකි. ආහාර ලබා දීමට අදාළ මිල ගෙවීම් වලට වියදමට අතිරේකව ආහාර පිසීම සඳහා ගෑස් සහ වෙනත් පාසුකම් සේවා ගාස්තු මිලදී ගැනීම වලට අමතරව ගෑස් සහ වෙනත් පාසුකම් හා සේවා ගාස්තු සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 2500 වර්තමානයේ කෙසේවත් ප්‍රමාණවත් නොවේ. වයස අවුරුදු 21යි 24යි අතර සිටින ක්‍රියාකාරී ශික්ෂණ ලාභීන් වෙත නිසි පෝෂණය සඳහා සුදුසු ආහාර වේලක් ලබා දීම සඳහා සෑම විද්‍යාපීඨ ප්‍රධානීන්ට බරපතල ගැටලුවක් පවතී. ඒක නිසා මම ඉල්ලා සිටිනවා කැබිනට් මණ්ඩලයෙන් මේ දරුවන්ට ජීවත් වෙන්න බැරි නිසා මේ 2500 ගුරු අධ්‍යාපන සංවර්ධනයට අදාළව ගුරු අභ්‍යාසලාභීන්ට එම සේවාසික පුහුණු කාලය තුළ මනා ලෙස කායික මානසික සංවර්ධනය ලැබීමට අවශ්‍ය පෝෂණදායී ආහාර වේලක් ලබා දීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි. 2014 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාත් දැක්කින දීමනාව වැඩි කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. එක ආයතන පුහුණු කාල සීමාවෙදී එක් ශිෂ්‍යන් ලාභියෙක් වෙනුවෙන් මසකට දීමනාව රුපියල් 3000 බැගින් වන ලෙස රුපියල් 500කින් වැඩි කරන්න. දැන් මම කියනවා මේ ශික්ෂණ ලාභීන්ට රුපියල් 2500 නොමරි ජීවත් වෙන්න ඉතරයි පුළුවන්. ඒක නිසා මේක 500.
ගරු එමෙතුමා අමුතුවර විනාඩි 2යි තව තියෙන්නේ.
ඊට පස්සේ මුළු සමාජයේම වෛරයක් ඇති කළා මේ කට්ටිය 2500 කන්න දුන්න පුළුවන් කිව්ව මිනිහා කියලා. ඉතින් එතකොට ඒක සාධාරණ දැන් මේ නිසා මම මේ වගේ ලෝකෙම පුරා සිද්ධ වෙන සිද්ධීන් පිළිබඳ චිත්‍රපටියක් නිෂ්පාදනය කළ ද නිවුස් පේපර් කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය රුසියාව සහ ඉන්දියාව මේ රටවල් සියල්ල පිළිගත්තා. මෙවැනි දෙයක් සිද්ධ වීම සමාජයට සාධාරණ නෑ කියලා. ඒ චිත්‍රපටියට හැම රටකින්ම සම්මාන ලැබුණ පමණක් නොව බැංගලෝර 13 වෙනි සිනමා උළෙලේදී ඩොලර් 3000ක මුදල් ත්‍යාගයකුත් තිබි වුණා. ඒක නිසා අපි දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර අපේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන මේ ආයතනවල අලාභ දීර්ඝකාලීනව අලාභ විඳපු ආයතන ඉතාම දුකසේ කළමනාකරණය කළා තියෙනවා. ඒ කළමනාකරණ සභාපතිවරු ඇතුළු කාර්ය මණ්ඩල. ඒ නිසා ජාතික රූපවාහිනී සංස්ථාවේ 541ක් වූ ගිය අවුරුද්දේ අලාභය මේ අවුරුද්දේ 274 දක්වා අඩු කරලා තියෙනවා මිලියන. ITN එකේ 2361ක් තිබුණ අලාභය 189 දක්වා අඩු කරගෙන තිබෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ 236ක් තිබුණ අලාභය 147 දක්වා අඩු කරගෙන තිබෙනවා. ලේකව්ස් ආයතනයේ 198ක් තිබුණ අලාභය මිලියන 66ක ලාභයක් බවට පත් කරගෙන තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ බිලියන 7ක් තිබූ අලාභය බිලියන 2.4 අඩු කරන් තියෙනවා. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අලාභය අඩු කරන් තියෙනවා. පදනම් ආයතනයේ අලාභය අඩු කරන් තියෙනවා. චිත්‍රපට සංස්ථාවේ මිලියන
2.4 වෙලා අවසන්යි.
2.4ට අඩු කරන් තිබෙනවා. මතුවේ අපිට මේ තියෙන තත්ත්වයේ තුලදී අපේ මේ සියලුම ආයතන ප්‍රධානීන්ගේ කාර්යමණ්ඩල වල දායකත්වයෙන් සොයන් විස්රාම ගැනීමෙන් පසු ලබන වර්ෂයේ තුලදී ඵලදායී ලාභ ලබන ආයතන බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි දේශපාලන පරිගැනීම් වලින් තොරව සෑම අයෙකුටම පුළුවන් තරම් සුවාදීනව අවස්ථාව ලබා දීමේ කටයුත්ත ප්‍රතිපත්තියක් ලෙස කරලා තියෙනවා. සංශෝධන රාශියක් අවශ්‍යයි. ඒ අනපනත් සියල්ලම අපි ලබන වර්ෂයේ මුලදී සංශෝධනය කරගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජයන්ත කරුණාතිලක මැතිතුමා ප්‍රමුඛ විපක්ෂයත් ඒ සඳහා උදව් කරයි කියන බලාපොරොත්තු වීම මගේ වචන කිප්පය අවසන් කරනවා.
ඔව් ගරලස ඇමතුමනි,
ඉතාම කෙටි පැහැදිලි කරගැනීමක් ගරු ඇමතුමාගෙන්. ඇමතුම, අපි 2021 වර්ෂයේ මාධ්‍ය විධින් සඳහා රක්ෂණ ක්‍රමයක් අනුරල දුන්නා. ඒකේ ආණ්ඩුවේ වැයබර ඉතාම අඩුවෙන් තියාගෙන ඒ පුද්‍රිකාංශත් එකතු වෙලා තමයි ඒක කරේ. නමුත් ඊට අනතුරුව දැන් මුළුමනින්ම මේ 23 අවුරුද්දට දාවෙන්නේ ඒක නතර කරලා. මං හිතන්නේ මේ අහිංසක විශේෂම ප්‍රාදේශීය මාධ්‍ය වේදින්ට විශාල සහනයක් තිබෑම තමයි ඒකදී. ඒක කාරණේත් අනිත් පැත්තෙන් මාධ්‍ය මං අනුදිසනාය මන්ට මම දැක මතු කරා. අර පොත්පත්වලට බැඩ් බැද්ද ඔබතුමා ලේඛකයෙක් විදියට ගුරුවරයෙක් විදියට මෛත්‍රීගණට නායකත්වය ගන්නට ඕනේ කියලා සාක් කලාපේ කර සභාපතිතුමනි එකම රට පොත්වලට බැද්ද ආදේශ කරන්න යන මේ රටේ හිටියා සාහිත්‍ය කන්නද කියලා අහපු රාජ්‍ය නායකයෝ. හැබැයි ඒ කාලෙදිවත් මේ ආකාරයෙන් සාහිත්‍ය වලපලට යන්න කටයුතු කරගත්තේ නැහැ. බඳුගුණාධිපතිතුමා සාහිත්‍ය ආදරය කරන නායකයෙක් විදියට උසාව ගුරුවරයෙක් විදියට මම ඉල්ලීමක් කරනවා මේ කාරණාවට වැදගත් වෙන්න කියලා. බොහොම සුපේ.
මේ කාරණාවට වැදගත් වෙලා තීරණ කතරංග තුමනි මං කිව්වා මේ සාක් කලාපේ එකම රටක්වත් බංකොලොත් වෙලා නැති බවත් අපිට මේ බංකොලොත් බව තුළ ඇති වෙලා තියෙන නියමයන් නිසා තමයි ඇති වෙලා තියෙන ප්‍රශ්නේ කියලා. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ප්‍රාථමික කිඩුමේ ශේෂය හැදීම පිළිබඳ ගැටලුව තමයි තියෙන්නේ. අපි ඒකත් මේක මේ ආබාධිත තැනත්තන්ගේ සහ මේ පොත්පත් මුද්‍රණ කර්මාන්තයේ අපි නැවත වතාවක් මේ සාකච්ඡා කරන්න ඕනේ. ඒ ඇත් එක්ක මේකේ මේ විසඳුමක් ලබා ගන්න පුළුවන්ද කියලා.